මෙරට ගරු ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක්
තියෙනවා. ස්තුතියි. අද අපි සාකච්ඡා කරන්නේ මේ ඛනිජ තෙල් නිෂ්පාදනයේ විශේෂ විධිවිධාන සංශෝධන පනත. මේක දැන් අරමුණ ඇවිල්ලා ඇත්තටම අපේ රටේ අර්බුදයක් ඇති වුණා. තෙල් නැහැ, පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ. එතකොට මේ අර්බුදය ඇති වුණාම සැපීමට තිබුණේ ආයතන දෙකයි, ඛනිජ තෙල් සංස්ථාවයි IOC එකයි. එක මොනොපොලි එකක්, ඩුවපොලි එකක් වුණා. තරඟකාරීත්වයක් ඇති වුණේ නැහැ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඔය ඒකාධිපති බලතල ආර්ථිකයේ තිබුණත් දේශපාලනයේ තිබුණත් විරුද්ධයි. ආර්ථිකයේ තිබුණත් අපි ඒකට විරුද්ධයි. ඒ වගේම මොනොපොලි එකක් වෙනුවට ඩුවපොලි එකක් තියෙන එකටත් විරුද්ධයි. මොකද තරඟකාරීත්වයෙන් තමයි මේක ප්‍රයෝජනෙ ලබා ගන්න පුළුවන් පාරිභෝගිකයට. ඉතින් තරඟකාරීත්වය වැදගත්. ඒ පදනම අපි පිළිගන්නවා. ඒ පදනම තිබිය යුතුමයි කියලා. එතකොට මේ අර්බුදයෙන් අපේ වත්මන් ඇමතිතුමා එක දෙයක් විසඳ ගත්තා. ඒ විසඳ ගත්තේ ඇවිල්ලා පැය 72ක පොලිමේ ඉන්නවා වෙනුවට කෙටි කාලෙකින් ගිහිල්ලා තෙල් ලබා ගන්න පුළුවන්. නමුත් ඒකෙන් විසඳගත්තේ පොලිමේ ප්‍රශ්නේ විසඳගත්තේ. නමුත් සැපවීමේ ප්‍රශ්නේ තාම තියෙනවා. මොකද රටේ ඩොලර් හිඟියක් තියෙනවා. සැපවීම නැහැ. මිනිස්සුන්ට ඕන විදියට තෙල් පරිභෝජනය කරන්නට බැහැ. ගමන් බිමන් අපි සීමා කරන්න ඕනේ. අපිට තෝරගන්න වෙලා තියෙනවා. ඒ වගේම අපේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක මහජන ප්‍රවාහන ක්‍රමය දියුණු නැහැ. ඉතින් ওই ගැටලුව ප්‍රශ්නය තියෙනවා. එතකොට මේක කරනකොට, මේක විවෘත කරනකොට තියෙන ලොකුම ප්‍රශ්නයක් ඇවිල්ලා, දැන් මේ කාටද අපි දෙන්නේ මේ ලයිසන් එක දෙන්නේ? කාටද මේ ලයිසන් එක දෙන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. ලයිසන් එකක් දෙනකොට කාටද මේක දෙන්නේ? දැන් මෙතන කොමිටුවක් සඳහන් කරලා තිබුණා. ඒ කොමිටුව ගැන අධිකරණයවත් සෑහීමටපත් වෙලා නැහැ. ඉතින් අධිකරණයත් යම් කිසි වෙනස්වීම් කරන්න යෝජනා කරලා තියෙනවා. ඒක මම හිතන්නේ රජය පිළිගනී කියලා. එතකොට මෙතන ඊට වැඩිය මූල ධර්මයේ ප්‍රශ්නයක් තියෙනවා. ලයිසන් එකක් දෙනකොට ඒ ලයිසන් එක දිය යුත්තේ නියාමන අධිකාරියක් තමයි. ලයිසන් එකක් දිය යුත්තේ මේක මේ තෙල් වලට විතරක් නෙමෙයි, ඕනෑම ලයිසන් එකක් දෙනකොට නියාමන අධිකාරියක් තමයි ලයිසන් එකක් දිය යුත්තේ. ඒක විධායකයේ කොටසක් කරගන්න එපා. දැන් අපේ රටේ මේ දූෂණය ගැන කියලා වැඩක් නැහැ. හරියට දූෂණයේ තියෙන ඔක්කොම මේක පිළිගන්නවා. හරිද? ඉහළම විධායක තනතුර ඉඳලා පහළට යනකම්ම දූෂණයේ තියෙනවා කියලා හැමෝම වගේ පිළිගන්නවා. එතකොට හරිද, මට පුදුමයි මේ වගේ දූෂණය තියෙන රටක, හරිද, මේ යෝජනාවක්වත් ගෙනේ කියලා, හරිද, මේ 7 වෙනි වගන්තියේ තියෙනවා. හරිද? පසුගිය කලක සිදු වුණ ඒ ගනුදෙනුත් අපි ඒව අයින් කරන්න ඕනේ කියනවා. මම ඒක I would like to say this in the English language itself. I don't really understand why clause 7 was even included in this bill. I can't even imagine why we would do it when we know that our country corruption is a huge issue. And even if we are not corrupt, most of us have been thrown at allegations of corruption. And this says in any power exercise by any act done by the Energy Supply Committee prior to the commencement of this act, in pursuance of any power conferred on it by the principal enactment, shall be deemed for all purposes to have been validly exercised and done. Meken kiyanne me panata genne issala siduna sieluma ganudenu aavarane karanawa කියලා පාර්ලිමේන්තුව අනුමැතිය ගන්නවා. ඒ ගනුදෙනු ඔක්කොම හරි කියලා පාර්ලිමේන්තුව අනුමැතිය ගන්නවා. ඒතර ඒක කාටවත් ප්‍රශ්න කරන්න බෑ. දැන් මේක මාර පුදුම වැඩක්. මොකද මේ විශේෂයෙන්ම දූෂණය ගැන මේ කතා කරන රටක මම දන්නේ මේක කොහොම වෙතන්ට ආවද කියලා. නීතිපති දෙපාර්තමේන්තුව හරහා එවිල්ලා තියෙන්නේ. මං හිතනවා එහෙම වෙන්න ඇති කියලා. මට පුදුමයි නීතිපති දෙපාර්තමේන්තුවෙන්වත් මේකට අවසර දුන්නා කියලා. මම දැනගන්න කැමතියි ඇත්තටම කවුද මේ අදහසවත් මේ ඇමතිතුමාට දැම්මේ කියන එක. මේ අදහසවත් දැම්මා කියන එක නෑ. මොකද හැමතිස්සෙම අපි විවෘත වෙන්න ඕනේ පසුගිය කලක වෙලා තියෙනවනම් මොකරි වරද කවුරුරි කිය මේ ආණ්ඩුවෙම වෙන්න ඕනේ ඕන ආණ්ඩුවක ඒක කියන්නේ නීතියට ගිහිල්ලා හරිද නී ඒ අවස්ථාව තියෙන්න ඕනේ පුරවැසියට පාරිභෝගිකයට ගිහිල්ලා ඒක ප්‍රශ්න කරන්න මට හරිම පුදුමයි ඒක දැකගෙන ඉතින් අධිකරණයෙන් ඉතින් කිව්වා හරියටම කිව්වා අධිකරණය කිව්වා එහෙනම් ඒක කරන්න ඕන නම් ඉතින් රෙෆරෙන්ඩම් එකක් ගන්න වෙයි ඕනේ කියලා කිව්වා ඒක අනුමත කරගන්න රෙෆරෙන්ඩම් එකක් අධිකරණයෙන් හරි තීරණය දීලා තියෙනවා ඒක ගැන එතකොට දැන් මම කිව්වේ අර ලයිසන් එක දෙනකොට ඒක දෙන්න ඕනේ නියාපන අධිකාරියක් තමයි දෙන්න ඕනේ දැන් මේකේ නියාමන අධිකාරියක් නැහැ ඇතනම PUC SL එක හරිද නියාමන අධිකාරියක් පාරිභෝගිකයන්ගේ ඒගොල්ලන්ගේ යහපත ආරක්ෂා කරන අධිකාරියක් එතකොට PUC SL එකෙන් අපේ ජලය වෙන්න පුළුවන් අපේ බලශක්තිය වෙන්න පුළුවන් අපේ ඛනිජ තෙල් වෙන්න පුළුවන් ඒවා නියාමනය කළ යුතුයි. නමුත් CB එක, සිලෝන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක, විදුලි බල මණ්ඩලය, ඒකේ පනත ඒගොල්ලන් සංශෝධනය කළා, ඒක PUC SL එකේ යටතට ගේන්න. නමුත් ඛනිජ සෙල් සංස්ථාවේ පනත
බුද්ධවර්තා විනාඩි එක කාලයක්.
එහෙම සංශෝධනය කරලා නැහැ. ඉතින් මං අහන අනිත් ප්‍රශ්නේ ඇවිල්ලා, ඇයි මේ වෙලාවේදී ඇයි ඒක සංශෝධනය කරන්නේ නැත්තේ? එකපාරින්ම ඒක සංශෝධනය කරන්න තිබුණා අවස්ථාව තිබුණා මෙතන මේක ගේන නිසා ඉතින් අපිට පේනනවා අඩේ ප්‍රශ්නයක් විසඳන්න හදනකොට තව ප්‍රශ්න ඇති කරලා හරියන්නේ නැහැ මේක PUC SL එක යටතට ගේන්න අවස්ථාව තිබුණා අද ගේන්න තිබුණා නමුත් ඒක ගෙනාවේ නැහැ PUC SL එකෙන් අවස්ථාව අපිට ලබා දුන්නේ නැහැ ඉතින් මම මෙතන සඳහන් කරන්නම ඕනේ ඒක වගේම කියලා තියෙනවා මේක මේ බ්‍රයිබරි ඇන්ටි බ්‍රයිබරි කමිෂන් එකේ ඇක්ට් එක තියෙනවනේ ඒ ඇක්ට් එකේ යටතේ ෂෙඩියුල් එකට ගේන්න ඕනේ කියලා අධිකරණයම සඳහන් කරලා තියෙනවා අධිකරණය කියලා තියෙනවා ඉතින් මේ පනත හරිද මේක හදනකොට ඇයි මෙහෙම හදිස්සි වුනේ ඇයි මේක මෙහෙම තල්ලු කරන්නේ නිකම්ම සැකයක් ඇති වෙනවා එක එක දේවල් වෙලා තියෙනවා වැඩි වෙලා තියෙනවා ඒව සංගවන්න වයන් කරලා තියෙනවා පනතක් ඉක්මනට ගෙනල්ලා මෙතන අනුමත කරගන්න හදලා තියෙනවා කියලා අධිකරණයෙන්ම කියනවා මේක ඇන්ටි කරප්ෂන් ඇන්ඩ් බ්‍රයිබරි ඇක්ට් එක යටතේ ෂෙඩියුල් එකට මේ කාර්ය දැමිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා මට ලබා දුන්න කාලය නිසා මම ස්තුතිවන්ත වෙනවා
මම ස්තුති කරමි මන්ත්‍රීතුමා ඊළඟ ගරු කනක හේරත් ඇමතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා
12ක්
විනාඩි 6ක්
අද 2002 අංක 32 දරන ඛනිජ තෙල් නිෂ්පාදන පනතේ සංශෝධන ඉදිරිපත් කරන අවස්ථාවේ වචන සොයාගෙන කතා කරන්න ලැබීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මම හිතන්නේ 1904 අපේ ලංකාවට වාහනයක් ගෙනාපු කාලේ ඉඳලම අද වෙන ඒ 1964 වෙනකන් මේක පෞද්ගලිකංශයෙන් තමයි මේ ආනයනය කරලා බෙදා හැරීම සිදු කරේ ඛනිජ තෙල් ඒ කෙසේ වෙතත් ඉන්පසුව අපේ 1964 මේ ජනසතු කරයන් පසුව තෙල් සංස්ථාව ආරම්භ වෙලා ඉන්පස්සේ තමයි නිෂ්පාදන ආනයනය අපනයනය අලෙවිකරණය සැපයුම් කරන මේ බෙදා හැරීම මේ සියල්ලක්ම ඛනිජ තෙල් සංස්ථාව මතින් ක්‍රියාත්මක වුණේ. නමුත් 2002 වර්ෂයේදී තම්සන්ලා දන්නවා අංක 33 දරන පනත අනුව IOC ආයතනයට පමණක් ලබා දීලා මේ ආනයනය කිරීම සහ බෙදා හැරීම ලබා දීලා කටයුතු කරලා තියෙනවා. ඉතින් මේකෙන් ඒ ලබා දුන්නත් 92%ක්ම ඛනිජ තෙල් සංස්ථාවත් ඒ වගේම 8%ක් පමණ තමයි IOC ආයතනයට ලැබිලා තියෙන බෙදා හැරීම. ඉතින් මේක බලය ශුන්‍ය වෙලා තිබ්බ මේ පනත් කෙඩුම නැවතත් බල ගැන්වීම තමයි මම හිතන්නේ මේකෙදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම අද විදේශ විනිමය පිළිබඳ ඇගිලා තියෙන ලොකු ගැටලුවක් තියෙන අවස්ථාවක පසුගිය කාලවකවානුව තුළදී ඛනිජ තෙල් නිෂ්පාදන අඛණ්ඩවම අපේ ජනතාවට ලබා දෙන්න බැරි වුණා. ඒකෙදී අපිට ලොකු ගැටලුවක් ඇති වෙලා ඒකේ ප්‍රතිඵලයක් හැටියට නොයෙකුත් ආරවුල් ඇති වෙන්න පසුගිය කාලේ කටයුතු වෙලා තිබුණා. ඉතින් ඒක එසේ වෙතත් මේ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයන කිරීම හා බෙදා හැරීම සඳහා මේ පාර්ශ්වයන්ට ලබා දීම මේ අවස්ථාවේදී කාලෝචිතයි කියලායි මා දකින්නේ. බොහෝ දෙනෙක් තර්ක කරනවා අපිත් ඒ මතේ හිටියා මේක පෞද්ගලීකරණය කරනවා කියන එක. නමුත් අපි හිතනවා මේ අවස්ථාවේදී අපිට ඩොලරුත් නැත්තම් මුදලුත් නැත්තම් ජනතාවගේ අවශ්‍යතාවය රටේ අවශ්‍යතාවය වෙනුවෙන් අපි තවත් ආයතනවලට පෞද්ගලික ආයතනවලට එන්න කියලා ඒක හරියාකාරයෙන් ඒ විශේෂයෙන්ම නියාමනය තුලින් මෙය ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. ඉතින් මේක මම හිතන්නේ මේ සමාගම්වලට මොන සමාගමකට දුන්නත් මේකේ සියලු දෙනාගේම තියෙන ඉල්ලීම විනිවිදභාවයකින්. ඒ වගේම අපිට මිල පාලනය කරන්න හැකියාව තියෙනවා නම් ඒ වගේම නියාමනය කරන්න අවස්ථාව තියෙනවා නම් ඒක වැදගත් වෙනවා. අපිට ඒකේ ගැටලුවක් නැහැ. ඒකේ තියෙන අවිශ්වාසය මේ දේශපාලනය හෝ මේ කාලය තුලදී නිදහසින් පස්සේ ඉඳලා අද වෙනකන් මේ තිබ්බ වංචා දූෂණ නිසා තමයි මේ සියලු දෙනෙම මේ ගැන කතා කරන්නේ. ඒක නිසා අපි ඒ තැනට යන්න පුළුවන් නම් මම හිතන්නේ කවුරුත් මේකට විරුද්ධ වෙන්නේ නැති වෙයි කියන දේ තියෙනවා. ඉතින් මේක ආදායමක් අපි ලබා ගන්න කටයුතු කරනවා වගේම මේ ජනතාවට සේවාවක්. විශේෂයෙන්ම දැන් අපි බොහෝ දෙනෙක් කතා කරා මේ ජෙට් ෆියුල් නැත්නම් මේ ගුවන් යාන ඉන්ධන. ඉතින් මේකෙදී ඇත්තටම මේක අපි ලොකු ලාභයක් එක කාලයකදී ලබා ගත්තා වුණාට පසුගිය වර්ෂ 4 තියා බැලුවාම අපේ රජයේ මුදල් විශාල වශයෙන් පාඩුවක් සිදු වෙලා තියෙනවා. ඉතින් මේ පහුගිය කාලේ 3 වතාවක්ම මේ ඉන්ධන ගුවන් යානා ඉන්ධන නැතුව අපි ලොකු ගැටළු වලට මුහුණ දීලා තියෙනවා. ඒක සංචාර කර්මාන්තය එක පැත්තකින් කඩම් වැටෙනවා වගේම අපි දන්නවා ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපේ ගුවන් සමාගමත් තෙල් ගහන්න යන්නේ ඉන්දියාවට. ත්‍රිවෙන්ඩම් ගිහිලා තමයි ඉන්දියාවට ගිහිල්ලා ගහන්නේ. ඉතින් අඩුම ගන්න ඒ යන්න එතනම කිලෝ 2000ක පමණ ඉන්ධන යනවා. ඉතින් මේක පැය 4ක් විතර පමා වෙනවා. ඊට පස්සේ ලෑන්ඩින් චාර්ජස් ගෙවන්න වෙනවා. ඉතින් මේ වගේ ගැටළු වලට මුහුණ දුන්නා. එතකොට ජාත්‍යන්තරයේ මේ රටට ආපු ප්‍රධානම එමිරේට්ස් ඇතුළු සමහරක් සමාගම් වල ඒ ආව අඩු ප්‍රමාණයක්
විනාඩි කාලයක් තියෙනවා.
ඉතින් ඒක නිසා මේ තව විනාඩි දෙකක් ලබා දෙන්න මට විනාඩි 12කට මේ ඇත්තටම ලෑස්තුනේ. ඒක භාගයක් වුණාම ඇත්තටම අපි කතා කරන්න ආපු දේවල් කතා කරගන්න බැරි වෙනවා.
තව විනාඩි දෙකක් ලබා ගන්න පුළුවන්.
විනාඩි දෙකක් විතර දෙකක් තුනක් ලබා දෙන්න කියලා ඉල්ලීම කරනවා. ඉතින් ඒ නිසා මේක මේ ඉන්ධන ඇත්තටම මේ අවස්ථාවේදී මේ රජයේ අවශ්‍යතාවය අනුව මේ රටේ අවශ්‍යතාවය අනුව සංචාර කර්මාන්තය ශක්තිමත් කරන්න නම් මේ ගුවන් යාන තෙල් ලබා දීම වැදගත් වෙනවා. දැනටමත් ඒ වැඩපිළිවෙල මම හිතන්නේ පෞද්ගලිකරණේ පෞද්ගලික සමාගම් වලට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒකෙදී ඉදිරි සීසන් එකේදී අපේ සංචාර කර්මාන්තය ශක්තිමත් වෙයි. එහෙම නැත්නම් අපිට මේ තියෙන තත්ත්වෙන් තව තවත් ආර්ථික වශයෙන් තවත් කඩාහැරෙන එක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට මම මේ ඉතාමත් කෙටි කාලයක් තියෙන නිසා මේ අවස්ථාවේදී ඇත්තටම අපේ රටේ පහුගිය කාලයේ තෙල් සැපයුම අඛණ්ඩව ලබා දෙන්න නොහැකි වීම නිසා ජනතාව අපහසුතාවයට පත් වෙලා ඊට පස්සේ දීර්ඝ මේ දේශපාලන ඒකේ වාසි ලබාගෙන රටේ ලොකු අස්ථාවරභාවයක් ඇති වුණා. ඉතින් මේක මේ ඒ පෝලිං ටික නැතිකරන්න හැකියාව ලැබුණේ නවීන තාක්ෂණයත් සමග. QR කෝඩ් එක දැන් අපේ ඉරාන් වික්‍රමරත්න මහත්තුමා සඳහන් කරා මේකේ QR කෝඩ් එකෙන් ඇත්තරම අපෙන් පෝලින් නැති වුණා පමණයි ඉන්ධන ඒ අවශ්‍යතාවයට ඉටු වෙලා නැහැ. ඒක තමයි මේ පනත ගේන්නේ. ඉතින් මේ QR කෝඩ් එක ඒ ඉතාමත් වැදගත් කාරණාවක් අපේ රටේ තාක්ෂණයේ ඉදිරි ගමනට. ඉතින් මේ නිසා අපි මං හිතන්නේ මේකෙන් මේ රටේ තියෙන තාක්ෂණයේ ඉදිරි පිම්මක්. මොකද මේක QR කෝඩ් එක ගැන කතා කරපම මේක හරියන්නේ නැහැ. මේක ගමට ගෙනියන්න බෑ. මේකේ උපකරණ නැහැ කියලා කතා වුණා. නමුත් ඒකෙදී අවසානයේදී අපිට හැකියාව ලැබුණා. මම හිතන්නේ මේක අපි ගරු අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා, නිලධාරීන්ට ස්තුතිවන්ත වෙනවා මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරපු නිසා. මිලියන 6.3ක් අද වාහන රටේ මේ QR කෝඩ් එකට රෙජිස්ටර් වෙලා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක ඉතාමත් පහසු කාරණාවක් බවට පත් වුණා ජනතාවට. ඉතින් මේකෙදී අපි විශේෂයෙන්ම තාක්ෂණ අමාත්‍යාංශය යටතේ තියෙන ICT ආයතනය මේකට ප්‍රමුඛතාවය ලබා දීම පිළිබඳව අපි ඒ ආයතනය, ඒ වගේම ඩයලොග් ආයතනය, MIT ආයතනය, ශ්‍රී ලංකා සර්ට් ආයතනය, තරුණ සේවා සභාව ඇතුළේ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි ඉදිරියටත් දැන් මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙනවා මේ තියෙන ලබා දීලා තියෙන ප්‍රමාණය උදාහරණයක් ඇටියට ප්‍රවාහන වලට, ඒ වගේම කර්මාන්ත වලට, ඒ වගේම කෘෂිකර්මයට ඒ අවශ්‍ය කරන ඉන්ධන ටික ඒ ප්‍රමාණය ලබා දෙන ප්‍රමාණය වැඩි කිරීම සඳහාත් ඒ QR කෝඩ් එක තුලින් ක්‍රියාත්මක කරන්න දැන් අපේ අමාත්‍යංශ යටතේ තාක්ෂණ අමාත්‍යංශ යටතේ කටයුතු කරනවා. මේක ආරම්භයක් පමණයි. මම හිතන්නේ තාක්ෂණය ඉදිරියට ගෙන යන්න හොඳ අවස්ථාවක් අපිට ප්‍රවාහනය සඳහා QR කෝඩ් එක ඇතුළු ප්‍රවාහන බලපත්‍රයක් ලබා දෙන්න ඇතුළු ඒ සියලුම මේ රටේ සේවාවන් සඳහා තාක්ෂණය උපයෝගී කරගන්න. ඒක අද රජයක් හැටියට පෞද්ගලිකංශය සහ මහජනතාව ඒ සියලු දෙනාම කණ්ඩායම් තුනම එක්කව වෙලා තමයි මේක සාර්ථක කරගන්න හැකියාව ලැබුණේ. ඒ නිසා අපි පසු අවුරුදු පහක පවන තාක්ෂණය අතින් පස්සේ ඉන්න එක ඉදිරියට ගෙන යන්න මම හිතන්නේ මේක හොඳ අවස්ථාවක් කියන එක සඳහන් කරමින් මම නවතිනවා.
සුදී ගරු ඇමතුමා, මිලට ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා, බුදුවන විනාඩි 5ක කාලයක්.
හතාමාරක්
මේක අඩු වෙලා ඇති.
කරුණා කරලා අපේ හතාමාරෙන් ඒක අඩු කරන්න එපා. ටිකක් 20ක් වගේ තියෙන කෙනකින් ඒක අඩු කරලා දාන්න. ගරු මුලසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔබතුමා මුලසනේ ඉන්න වෙලාවේ කතා කරන්න ලැබීම සතුටට කාරණයක්. ඔබතුමා දන්නවා මම ඇයි සතුටට කාරණයක් කියලා කිව්වේ ඇයි කියලා. විශේෂයෙන්ම මේ වනත ගේන ආණ්ඩුවේ ඇමතිතුමා ඇතුළු උදවිය ගේන තර්කේ තමයි මට තියෙන පොඩි කාලේ ඉඳන් මම ගොඩක් කාරණා වලට යන්නේ නැහැ. ගේන තර්කේ තමයි අපි ඉන්නේ විශාල ආර්ථික අර්බුදයක. ඛනිජ තෙල් සංස්ථාවට තනියෙන් මේ වෙළඳපොළ ආවරණය කරන්න බෑ. ඒකට ඩොලර් නෑ. ඒ නිසා අපි තව ප්ලේයර්ස්ලා තව තරගකාරී මේ කරන්න තව කට්ටිය ගේනවා. ඕක තමයි කියන්නේ. ගරු මුලසනාරුගේ මන්ත්‍රීතුමනි, මම අහන්නේ සරල ප්‍රශ්නයක්. අපිට තියෙන ඩොලර් අර්බුදේනේ. දැන් අපි දෙනවා තව ප්ලේයර්ස්ලාට IOC එකට දුන්නා වගේ තව දෙනවා විදේශ සමාගම් දෙක තුනකට. IOC එක මේ රටේ තෙල් වෙළඳාම කරලා උපයන ලාභය ඩොලර් කරලා නෙවෙයිද ඉන්දියාවට ගෙනියන්නේ? ඒක ඩොලර් බවට පත් කරන්නේ ලංකාවේ මුල්‍ය වෙළඳපොළෙන් නෙවෙයිද? එතකොට ඩොලර් එකට තියෙන පීඩනය වැඩි වෙනවද අඩු වෙනවද? අපි හිතමු තව විදේශ සමාගම් දෙකක් තුනක් එනවා. ඒගොල්ලොත් පෙට්‍රල් වෙළඳපොළට බලශක්ති වෙළඳපොළේ අයිතිකාරය වෙනවා යම් යම් කොටස්වල. ඒගොල්ලොත් ලාභ හොයනවා. ඒගොල්ලෝ අනිත් එක තමයි IOC එක තෙල් ලැබුම් කරන්නේ ලංකාවේ ඩොලර් වලින් නෙවෙයිද? ඒගොල්ලෝ ඉන්දියාවේ තියෙන ඩොලර් පාවිච්චි කරලාද ලංකාවට තෙල් දෙන්නේ? ලංකාවේ මුල්‍ය වෙළඳපොළෙන්ම තමයි ඒගොල්ලෝ ඉන්ධන ගේන ඩොලර් හොයාගන්නේ. එතකොට ඒගොල්ලෝ ඉන්ධන ගෙනාවත් පෙට්‍රෝලියම් එක ඉන්ධන ගෙනාවත් කාටත් යන්නේ ලංකාවේ මුල්‍ය වෙළඳපොළේ තියෙන ඩොලර්. තව විදේශ සමාගම් 3-4ක් ආවත් ඒගොල්ලෝගේ මෞසභාගමේ තියෙන account එකේ තියෙන සල්ලි වලින් නෙවෙයි තෙල් ගේන්නේ. මේ මුල්‍ය වෙළඳපොළේම තමයි ඒකට ඔයගොල්ලෝ ඩොලර් හොයාගන්නේ. එතකොට ඩොලර් එකට තියෙන පීඩනය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා. දැන් අපි කරන්න ඕනේ ඩොලර් එකට තියෙන පීඩනේ වැඩි වෙන උත්තර හොයන එකද? මේ ප්‍රශ්නට උත්තර හැටියට ඩොලර් එකට තියෙන පීඩනය අඩු වෙන උත්තරද අපි හොයන්න ඕනේ. ඔච්චරයි අපි දහන්න තියෙන්නේ. දැන් මේ කියනවා අර්බුදයක් තියෙනවා. ඒක තමයි අපි කියන්නේ විෂම ආර්ථිකයේ මේ වගේ කුණාටු සහගත තත්ත්වයක් ඇති වුණාම සාමාන්‍ය සමාජයේ විෂම මනසක් ඇති වෙනවා. ඔන්නෝක කාට හරි දීලා දාපන් කියලා හිතනවා සාමාන්‍ය මිනිස්සු. ඒ කාලේ යුද්ධ තීව්‍ර වෙන කාලේ කොළඹ සමාජයේ කිව්ව එක වෙලාවක ඔය කෑල්ල දීලා හරි කමක් නැහැ මේ යුද්ධය නවත්තන්න කියලා. ඒ විෂම මනස තියෙන නිසා තමුන්නාන්සලේ විෂම මනසට ගැළපෙන උත්තර තමයි මේ උත්තර නොවන උත්තර අරගෙන ඉන්නේ. මේකෙන් වෙන්නේ ඩොලර් වලට තියෙන පීඩනය වැඩි වෙනවා. ඒ ඩොලර් වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණය වැඩි වෙනවා. මේ දකුණු ආසියාවේ රටවල් හොයලා බලන්න. ඉන්දියාව තියෙනවා, පාකිස්තානය තියෙනවා, නේපාලය තියෙනවා, බංග්ලාදේශ තියෙනවා, හොයලා බලන්න. එක රටකවත් තරගකාරීත්වය තියෙනවා, ඒකාධිකාරීත්වයක් නැහැ. හරි. හැබැයි කිසිම විදේශීය සමාගමකට ඒ තෙල් මාකට් එක ඇතුලේ බිස්නස් කරන්න ලැබිලා නැහැ. අපි කියනවා අපි පාඩුවිලු. දැන් පාකිස්තානයේ ඩෝට් කියන ඒ පෙට්‍රෝලියම් ආයතනය ඒක 1974 තමයි රජයට පවරගත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන්. පාකිස්තාන රුපියල් බිලියන 6ක් ලාභයි. අන්තිම ගිණුම් වලට 90 රුපියල් බිලියන 6ක් ලාභයි. ඒ කියන්නේ රජයේ ආයතනය. මෙතන අපි රජයේ ආයතනයක් කාර්යක්ෂමව නිසි පරිදි පවත්වාගෙන යන්න බැරි වීමේ ඉතිහාස කතාවක් තියෙනවා. ඉනේ නෑම තිල හිතෙනතර විදියට පුරවපු කතාවක් තියෙනවා. වෘත්තීය සමිති වල අඩුපාඩුත් තියෙනවා. ආපු ඇමතිලගේ අඩුපාඩුත් තියෙනවා. ඔය කාගේ අඩුපාඩු වලට වන්දි ගෙවන්න පාරිභෝගිකයට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා පාරිභෝගිකයත් විෂම මනසෙන් ඔන්න ඔය මොකාට හරි දීලා අපිට තෙල් ටික දීපන් කියලා කියනවා. ඒකේ වාසිය අරගෙන මේ කරන්න යන්නේ ඩොලර් එකට තියෙන පීඩනේ වැඩි වෙන උත්තරයක්. මේ වෙලාවේ කරන්න ඕනේ ඩොලර් එකට තියෙන පීඩනය වැඩි වෙන උත්තර නෙවෙයි, තරගකාරීත්වය හදන්න, දේශීය තරගකරුවන් ගෙන්නන්න, දේශීය තරගකරුවන් හදන්න, රජයේ රජ ආයතනයි දේශීය පෞද්ගලික තරගකරුවන්. එතකොට ලාභේ රුපියල් වලින් උපයන ලාභයගල ඩොලර් කරලා එළියට ගෙනියන්නේ නැහැ. තමුන්නාන්සලා මේ වෙලාව පාවිච්චි කරනවා නම් තව පිටරට සමාගම් ටිකකට තෙල් වෙළඳ පොලට ඇතුල් වෙන්න දීලා මහජනයාට කියන්න ඕන තෙල් අර්බුදය අපි විසඳුවයි කියලා. ඒක කිසි ලෙසකින්වත් උත්තරයක් වෙන්නේ නැහැ. අපට ඩොලර් පිළිබඳ අර්බුදේ වැඩි කරන උස්සන්න කරන පිළිතුරකුයි එතනින් ලැබෙන්නේ. ඒ නිසා තමයි දකුණු ආසියාවේ කිසිම රටක් තරගකාරීත්වය තියෙනවා. එක සමාගමක් නෙමෙයි තෙල් වෙළඳ පොලේ ඉන්නේ. හැබැයි කිසිම රටක් විදේශීය සමාගම් වලට ඒකේ අවස්ථාව දීලා නැහැ. කල්පනා කරලා බලන්න ජර්මනිය, අද යුරෝපය මේ සීත කාලයට කොහොමද මුහුණ දෙන්නේ කියලා බයෙන් තැතිගෙනලා ඉන්නේ. රුසියාවට තියෙන තෙල් ගෑස් මේ වෙළඳ පොලේ තියෙන බලය, අද රුසියාව හරි හෝ වැරදි ඒක පාවිච්චි කරනවා කේවල් කිරීමේ ටූල් එකක් හැටියට.
උත්තරතා විනාඩියක කාලේ
කේවල් කිරීමේ උපකරණයක් හැටියට. එතකොට අද ජර්මනිය යුරෝපය බියෙන් සලිත වෙලා ඉන්නවා. මේ සීත කාලේ හීතලෙන් මැරිලා යන්න වෙයිද නැත්නම් තමන්ගේ රටවැසියට කියලා. අද ප්‍රංශයේ මිනිස්සු දසදහස් කරණින් පාරට ඇවිල්ලා කියනවා නේටෝ එකෙන් අයින් වියන්, යුක්‍රේනට සපෝට් කරන එකෙන් අයින් වියන්, රුසියාවෙන් අපිට තෙල් ගෑස් ටික අඩු බිලට ගෙනත් දියන් කියලා. අන්න බලන්න බලශක්තියේ තියෙන බලය. රුසියාවට පුළුවන් යුක්‍රේනෙත් එක්ක සටන් කරන ගමන් යුරෝපයේ මිනිස්සුව පාරට ගෙන්නන්න තෙල් සහ ගෑස් වල ඒ බලය. ඒ නිසා මේක බලශක්තිය. ජාතික ආරක්ෂාව කියන්නේ හමුදා ආරක්ෂාව පමණක්ම නෙවෙයි. ජාතික ආරක්ෂාව කියන්නේ ආහාර සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතතාව. ඒ නිසා මේ උපාය මාර්ගික වශයෙන් ඉතා වැදගත් තීරණාත්මක ආර්ථික කලාප සම්බන්ධයෙන් තීරණ ගන්නකොට මීට වඩා නුවණකාර වෙන්න ඕන, මීට වඩා දුරදිග හිතන්න ඕන. හැමදාම කරේ ගරු මුලසනාරුවේ මන්ත්‍රීතුමනි, මේ අර්බුදය ආවේ මේ නියෝ ලිබරලිසම් ආර්ථික මොඩලේ නිසා. රජයේ භූමිකාව අතහැර ආර්ථිකයේ පාලනයක් නැතුව වෙළඳ පොළ බලවේග වලට කැමැති පරිදි ගිල ගන්න ඉඩ දීලා තියෙන නිසා අද හාල් වෙළඳ පොළේ තියෙන මේ ප්‍රශ්නේ ඒකාධිකාරයන් තියන්නේ රජයේ නෙවෙයි එළියේ. ඉතින් ඒ නිසා ඒකාධිකාරයන් බිඳිමු, ඒකට අපි එකගයි. රාජ්‍ය ඒකාධිකාරියත් එපා, පෞද්ගලික ඒකාධිකාරියත් එපා. හැබැයි කරනවා නම් කළ යුත්තේ දේශීය තරගකරුවන්ට පමණයි පිටිය විවෘත කරන්න ඕනේ. නමුත් තමුන්නාසල යන්නේ ඒක කරන්න නෙවෙයි. ඒ නිසා මේ පනත, මේ අර්බුදයට, මේ ප්‍රශ්නයට උත්තරයක් නෙවෙයි, තියෙන ඩොලර් අර්බුදය තව වැඩි දියුණු කරන, තීව්‍ර කරන, ඩොලර් එකට තියෙන ඉල්ලුම වැඩි කරන, පීඩනය වැඩි කරන පිළිතුරුකුයි මේ ගේන්නේ. මේ නිසා මේක මේ අර්බුදයට නියමානුකූල විසඳුමක් කියලා අපි පිළිගන්නේ නැහැ, ප්‍රතික්ෂේප කරනවා. අර කබල රත් වෙන වෙලාවේ රොටිය පුච්ච ගන්න හදන වැඩක්. ඒ නිසා කරුණා කරලා කබල රත් වෙච්ච වෙලාවේ තමන්ගේ සාක්කුවලට රොටිය පුච්ච ගන්න යන්නේ නැතුව මේ රටේ බලශක්ති සුරක්ෂිතතාව ගැන ගැඹුරු වගකීමකින් කටයුතු කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා හිටනවා. බොහොම ස්තුතියි ඔබතුමා මට අමතර විනාඩියක් නොදුන්නට.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. මෙලට ගරු සුරේෂ් වැඩිවෙල් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 7ක කාලයක්
තියෙනවා. ගෞරවතුකරිය සභාවේ තරමේ තාංගි රැඳී කොണ്ടിരിക്കുന്ന உறுப்பினர்களே, இன்று பெட்ரோலியம் சம்பந்தமாக இந்த பாராளுமன்றத்திலே சில சர்த்துக்கள் சம்பந்தமாக இங்கு விவாதம் நடைபெற்றுக் கொண்டதாலும் கூட இந்த நாட்டிற்கு டொலர் சன்னிய செலாவணியை பெற்றுக் கொடுத்த மலையக மக்களுடைய பிரதி என்ற வகையிலே இன்று இந்த மலையக மக்கள் முகம் கொடுத்துக் கொண்டிருக்கின்ற பிரச்சனைகள் 2023 ஆண்டு மார்ச் மாதம் ஆகும்போது எங்களுடைய சமூகம் மலையக மக்கள் இந்த நாட்டிற்கு வந்து 200 வருடங்கள் ஆகின்றது. 200 வருடங்கள் ஆகியும் இந்த மலையக மக்களுடைய அங்கீகாரம், இந்த மலையக மக்களுடைய தேவை, இந்த மலையக மக்களுடைய உரிமை மாறி மாறி அரசாங்கம் வந்த அரசாங்கத்தால் மீறப்பட்டிருக்கின்றது. இன்று வெறுமனே இந்த நாட்டினுடைய பிரஜைகள் 6வது பரம்பரை 200 வருடகாலமாக வாழ்ந்து கொண்டிருக்கின்ற மலையக மக்கள் இன்று அவர்களுடைய வாழ்க்கை இந்த அரசாங்கம் வெறுமனே பெருந்தோட்ட கம்பெனிகளுக்கு ஒப்படைத்திருக்கின்றது. மலையகத்திலே பெருந்தோட்டங்களை நிர்வகிக்கின்ற பெருந்தோட்ட கம்பெனிகள் இன்று எங்களுடைய சமூகத்தை மிகவும் மோசமான நிலைமையிலே, மிகவும் மோசமாக அவர்களை வழிநடத்திக் கொண்டிருக்கின்றார்கள். அந்த பெருந்தோட்டங்களுடைய நிர்வாக சீர்கேடு, அந்த பெருந்தோட்டத்தினுடைய நிர்வாக சீர்கேட்டின் காரணத்தினால் இன்று என்னுடைய தொப்புள் கொடி உறவுகள் அங்கு சாய்ந்து மடிகின்றன. இரண்டு வாரத்துக்கு முன்பதாக பசறை கணவர்களை தோட்டத்திலே மின்சார ஒழுக்கின் காரணத்தினால் வேலை செய்து கொண்டிருந்த தொழிலாளி கணேசமூர்த்தி என்ற இளைஞர், 26 வயது இளைஞன் அகால மரணமாக இருக்கின்றார். குளவி கொட்டுதல் காரணமாக 127 பேர் இறந்திருக்கின்றார்கள். மலையத்திலே கடந்த ஒரு வருடத்திலே பண்டி தாக்கி சிறுத்தை புலி தாக்கி எமது உறவினர்கள் அங்கு இறந்திருக்கின்றார்கள். தேயிலை தோட்டங்களும் காடாக மாறியிருக்கின்றன. நாங்கள் பொருளாதாரத்தை பற்றி பேசிக் கொண்டிருக்கின்றோம். நல்ல வளங்களாக இருக்கின்ற மலையக மண்களெல்லாம் காடாகின்றன. கால் புணர்ச்சி இனவாதத்தின் காரணத்தினால் எங்களுடைய சமூகத்துக்கு இந்த காணிகளை பிரித்து கொடுக்காமல் அந்த காணிகளை காடாக்கி இன்னைக்கு காட்டை வாழக்கூடிய மிருகங்கள் எல்லாம் தோட்டத்திற்கும் எமது மக்கள் வாழ்கின்ற இடத்துக்கு வந்து அவருடைய உயிரை பறிக்கின்றது. இன்று அதன் விளைவாக இன்று இண்டஸ்ட்ரி தோட்டத்திலே புலிக்குட்டிகள் எங்களுடைய குளவி கொடுத்த காரணமாக தெல்பதையிலே ஒருவர் இறந்து விட்டார். கொக்காகல தோட்டத்திலே 3 பேர் பாம்பு கடித்து அங்கு காயப்பட்டிருக்கின்றார்கள். கோணகல தோட்டத்திலே பாம்பு கொத்தியிருக்கின்றது. இதனை அவதானிப்பதற்கு இந்த நாட்டிலே தொழிலமைச்சு பெருந்தோட்ட கைத்தொழில் அமைச்சிய பொறுப்பு என்ன? எம்ஐ வெறுமனை பெருந்தோட்ட கம்பெனியிடம் ஒப்படைத்துவிட்டு இந்த அரசாங்கம் வேடிக்கை பார்த்துக் கொண்டிருக்கின்றதா? ஆகவே நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன், இந்த எங்களுடைய சிறுபுறவை இந்த சிறுத்தை புலி மின்னோலுக்கு மற்றும் பன்றி குலவி கொடுத்த காரணமாக இருந்திருக்க மக்களுடைய நஷ்டஈடு என்ன? இந்த அரசாங்கம் இதுக்கு பொறுப்பான அமைச்சுக்கள் எவ்வாறு நஷ்டஈடு வழங்குவதற்கு இருக்கின்றன? பசறை கணவர தோர்த்த கணேசமூர்த்தி அப்புத்தலை பிட்டத்மலையிலே பொன்மலர் என்ற திருமதி பொன்மலர் என்ற ஒரு பெண்மணி இறந்திருக்கின்றார். தொட்டலகல தோட்டத்திலே மடிசீம கொக்காகல தோட்டத்திலே பாம்பு தீண்டி 3 பேர் இருக்கின்றார்கள். நுவரலிய மஸ்கெலிய பகுதியில முகந்திரா பகுதியிலே குளவி கொட்டுதல் இந்த சிறுத்தைப்புலி காரணமாக பல மாற்றங்கள் ஏற்பட்டிருக்கின்றன, பாதிக்கப்பட்டிருக்கின்ற மக்கள். யாப்பு சீர்திருத்தம் செய்யும் போது மலைய மக்களுடைய நில உரிமை வீட்டுரிமை சம அந்தஸ்து இவர்களை உள்வாங்கப்பட வேண்டும். இங்க பாருங்கள், இந்த சித்தோடத்திலே இந்த சிறுத்தை புலிகள் மீது அக்கறை கொண்ட அரசாங்கம் அமைச்சுக்கள் மக்கள் மீது அக்கறை கொள்வதில்லை. சிறுத்தை புலிகளை பாதுகாத்துக் கொள்வதற்காக அங்கு பலவரான திட்டங்கள் தீட்டப்பட்டாலும் கூட அந்த மக்களை காப்பாற்றுவதற்கு எந்த விதமான திட்டங்களும் கிடையாது. இது இன்ஜஸ்டி தொடர்ந்து இந்த புலிக்குட்டிகள் தொடர்ந்து பார்த்தீர்கள். ஆனால் இங்கு பாருங்கள், பசறை பகுதியிலே குளவி கூடுகள் பெருந்தோட்டங்களே குளவிகள் இப்படி கட்டப்பட்டிருக்கின்ற கூடு கூடுகளாக முகந்தரா மஸ்கெலிய பகுதியிலே அப்புத்தலை பகுதிகளிலே இவ்வாறு கேவலமான நிலைமை ஏற்பட்டுக் கொண்டிருக்கிறது. ஆகவே மலைய மக்கள் 200 வருட காலமாக இந்த நாட்டை வாழ்ந்து கொண்டு சரத்தம் பொறுத்த மக்களாக எந்த விதமான இனவாத செயற்பாடு ஈடுபடாமல் இந்த மக்கள் பல வேதனைக்கு மத்தியில் வாழ்ந்து கொண்டிருக்கிறார்கள். பல வன்முறைகள், பல வன் செயல்கள், 1983 வன் செயல் அடக்குமுறையிலே இந்த மக்கள் மிக மோசமாக பாதிக்கப்பட்டுக் கொண்டிருக்கிறார்கள். ஆகவே நான் ஒன்று கூற வருகின்றேன், மலையக சமூகம் பாரிய ஒரு இக்கட்டான சூழ்நிலைக்கு இன்று தள்ளப்பட்டிருக்கின்றது. ஆகவே உடனடியாக இந்த வாழ்க்கை செலவு உயர்வை ஈடு செய்ய முடியாத வகையிலே, இந்த வேதனமும் இல்லாத வகையிலே எங்களுடைய மக்கள் புறக்கணிக்கப்பட்டுக் கொண்டிருக்கின்றார்கள். ஆகவே நீங்கள் செய்ய போகின்ற யாப்பு சீர்திருத்தத்திலே ஒரு தனியான அழகு, மலைய மக்களுக்கு தனியான அழகு, தனியான ஒரு உரிமை. மலையகம் எங்களுடைய தாய்நாடு, 5 பரம்பரையாக வாழ்ந்து கொண்டிருக்கின்றோம், 200 வருடமாக வாழ்ந்து கொண்டிருக்கிறோம். எங்களை தனியான அங்கீகாரத்தையும் நில உரிமையை உடனடியாக கொடுக்க வேண்டும். பெருந்தோட்ட கம்பெனி போயிட்டு நாங்க புரோக்கர் தரகர்கிட்ட போய் காணி வைக்க முடியாது. அரசாங்கம் அந்த காணிகளை பெற்று நேரடியாக சிறுதேன தொட்ட உரிமையாளர்கள் போன்று எமது பெருந்தோட்ட மலைய மக்களுக்கு காணி அங்கீகாரத்தை வழங்க வேண்டும். இந்த நாட்டை வாழ்கின்ற ஏனைய சமூகத்தினுடைய அனைத்து உரிமைகளும் இந்த நாட்டை வாழ்கின்ற 200 வருட காலமாக வாழ்ந்து கொண்டிருக்கின்ற மலைய மக்களுக்கும் வழங்க வேண்டும். அதுதான் ஒரு அரசாங்கத்தின் சிறப்புரிமை. மாற்றங்கள் ஏற்படுத்தப்படுகின்றது, யாப்புகள் மாற்றம் என்று கூறுகின்றார்கள். எங்களுடைய வேலை திட்டங்களை வர்த்தமானியை வெளியிடுங்கள். ஏன் எங்களுடைய வேலை திட்டங்களை வர்த்தமானி வெளியிடவில்லை? ஏன் மலைய மக்களுக்கு காணி உரிமை கொடுக்கவில்லை? ஏன் அதை வர்த்தமானி வெளியிட முடியாது? எந்த விதமான போராட்டமும் செய்யாதவர்கள் மலைய மக்கள், ஆயுதம் இல்லாதவர்கள் மலைய மக்கள், இனவாதத்தை தூண்டாதவர்கள் மலைய மக்கள், இந்த மண்ணையும் நாட்டையும் 200 வருட காலமாக நேசித்தவர்கள் மலைய மக்கள். ஆகவே மலைய மக்களை வஞ்சிக்காதீர்கள், அவர்களுடைய உரிமையை உடனடியாக கொடுங்கள். உடனே கொடுக்க வேண்டும் என கேட்டுக் கொள்கின்றேன். நான் இருக்கின்றேன், எங்களுடைய நண்பர் நானே மனுஷன், நானேக்கார தொழில் அமைச்சராக இருப்பது எங்களுக்கு பெருமை. உங்களுக்கு தெரியும் எங்கள் மக்களுடைய கேட்டுக் கொள்கின்றேன். எங்களுடைய மக்கள் பாதிக்கப்படும் போது நேரடியாக நீங்கள் ஈடுபடுகின்றீர்கள், அதற்கு எங்களுடைய நன்றியை தெரிவித்துக் கொள்கின்றோம். ஆனால் தொடர்ந்து பெருந்தோட்ட கைத்தொழில் அமைச்சரும் இங்கு இருந்தாரே ஆனால் நல்லது நினைக்கின்றேன். 200 வருடம் என்றால் சகல உரிமையும் சகல அந்தஸ்தும் சம உரிமையும் வழங்க வேண்டிய ஒரு தேசிய இனமாக ஏற்றுக்கொள்ள வேண்டிய நடவடிக்கையை எதிர்வரும் காலத்திலே இந்த யாப்பு சட்டத்திலே இந்த நாட்டுடைய ஜனாதிபதியும் பிரதமரையும் இந்த அரசாங்கமும் ஏற்படுத்த வேண்டும் என நான் கேட்டுக் கொள்கின்றேன். நன்றி.
சுதி கரு மந்திரிதுமா கரு
මිලියන 5ක් වන්දි මුදලක් සඳහා මම නිර්දේශ කළා තියෙනවා. වතු සමාගම මත එක්ක සාකච්ඡා කරලා මිලියන 5ක් වන්දි මුදලක් සඳහා මම නිර්දේශ කළා තියෙනවා. වතු සමාගමේ මේ වෙනකොට අදාළ වතු සමාගම මත එක්ක සාකච්ඡා කරලා මිලියන 5ක් වන්දි මුදලක් සඳහා මම නිර්දේශ කළා තියෙනවා. වතු සමාගමේ මේ වෙනකොට මිලියන 4ක් සමහර මිලියන 4ක් පහක් අතර මුදලක් ඒ තරුණයාගේ පවුලට ගෙවන්න ඊට අමතරව වහාම මේ වගේ විදුලි කාන්දුවේ අනවසරයෙන් සේවයේ යෙදවීම ඒ වගේ කාරණා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නත් ඊට අමතරව සියලුම සමාගම්වල තියෙන විදුලි කාන්දු වීම ඒ වගේම ඒ හරියට නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් තියෙනවද කියන එක සම්බන්ධයෙන් වහාම සියලු කර්මාන්ත ශාලාවල වැඩපිළිවෙළක් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. අයිතින් සම්බන්ධයෙන්ොත් අපි ඒ පෙනී සිටීම නිසියාකාරව සිද්ධ කරනවා කියන එකත් මතක් කරනවා. බොහොම ස්තුතියි.
සුදි ගරු එමතුමා, මීලාට ගරු වඩිවර සුරේෂ් මන්ත්‍රීතුමා.
ඔබ ස්තුති ගරු කම්කර ඔබතුමා, ඒ වැඩපිළිවෙල අපි ඔබතුමා කරලා තියෙනවා, ඔබතුමා ඒක නියෝග දීලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා. බොහොම ස්තුතියි. නමුත් මේ මිලියන් පාක් ලැබෙන්න ඔබතුමා තවදුරටත් මේකට මෙදිහත් වෙනවා කියලා ඉල්ලීමක් කරනවා.
අයිකොත්
ඊයේ කම්කරු කාර්යාලයෙන් ලක්ෂ 15ක් දෙනවා කියලා තමයි කම්පණි කියලා තිබේ. ඔබතුමා නැවත සැරේ ඔබතුමාගේ සහයෝගය අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා.
ස්තුති ගරු එමතුමා.
මිනිසුන් ඒක ලබන්න.
බොහොම ස්තුතියි. ඉන්දික අනුරුද්ධ එමතුමා ඔබතුමාට විනාඩි 15ක කාලය.
බොහොමත්ම ස්තුති මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි. ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත සාකච්ඡාවට ගැනෙන මේ මොහොතේදී අපි දන්නවා 2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනතට සංශෝධන විදිහට මේක ඉදිරිපත් වෙන්නේ. මම හිතන්නේ අපි කවුරුත් පිළිගන්න ඕන මේක රැයක් කෙලිවෙද්දී ගෙනාපු යෝජනාවක් එහෙමත් නැත්නම් පනතක් නෙවෙයි. මේක සාකච්ඡාවට ගණනාවකදීම සාකච්ඡාවට භාජනය වෙලා විශේෂයෙන් අද සමගි ජන බලවේගය නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමාලා දන්නවා 2002 මේ පනත ඉදිරිපත් කරලා මේ පනතේ යම්කිසි කාර්යභාරයක් අතරමඟ ඒ වැඩ කටයුත්තක් සිද්ධ වුණා. ඒකට නැවත මේ පනත ගෙනීම සඳහා මේ අද තියෙන අර්බුදයට අපි දන්නවා බලශක්ති අර්බුදයෙන් මම හිතන්නේ ජනාධිපතිවරයෙක් ඉවත් වුණා, අගමැතිවරයෙක් ඉවත් වුණා, ආණ්ඩුවක් ඉවත් වුණා. මේ රටේ තියෙන ආර්ථික අර්බුදය අද අපි දකිනවා ලෝකේ තියෙන බලශක්ති අර්බුදය කොතෙක් දුරට ගිහිල්ලා තියෙනවද කියලා. ඒ නිසා මං හිතන්නේ අපේ රට වගේ රටකට මේ විදේශ විනිමය පාවිච්චි කරලා මං හිතන්නේ අපි ආනයනය කරන භාණ්ඩ අතර අපි වැඩිම මුදලක් මාසිකව යොදවන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ ඛනිජ තෙල් අපේ රටට ආනයනය කිරීම සම්බන්ධ. මං හිතන්නේ අපි පහුගිය මාස 3-4 පස්සට ගියාම මම හිතන්නේ මිලියන 600කට ආසන්න ඇමරිකානු ඩොලර් මිලියන 600කට ආසන්න මුදලක් අපිට පහුගිය දවස්වල අවශ්‍ය වුණා මේ ඛනිජ තෙල් මේ රටට ගෙන්වන්න. හැබැයි ඒක යම්කිසි කලමනාකාරීත්වයක් වර්තමාන ඇමතිතුමා යම්කිසි කලමනාකාරීත්වයකට ගෙනල්ලා අද ඇමරිකානු ඩොලර් 300කට 350කට සීමා කරගෙන කෙසේ හෝ මුදල් හොයාගෙන උපයාගෙන එහෙම නැත්නම් ණය ක්‍රමවේද යටතේ අද අපේ රටට ගේනවා. හැබැයි මේක මේ පාරිභෝගිකය අතර බෙදා හැරීමේදී අපි යම් යම් කාර්ය කළමනා කරන කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් වෙලා තියෙනවා අද ගොඩක් අයට අමතකයි. අද ගොඩක් අයට මතක නැහැ කිලෝමීටර් ගණන් තිබිච්ච පෝලිං ගැන. ඒ පෝලිං වල මිය ගිය ඒ ජනතාව ගැන. ඒ පෝලිං නිසා දුක් විඳපු ජනතාව ගැන. මේකට එක ආණ්ඩුවක්ද එහෙම නැත්නම් කලින් ආණ්ඩුවද එහෙම නැත්නම් අවුරුදු 50ක 60ක ආණ්ඩුද ඒ හිටපු ඇමතිවරුද කියලා චෝදනා කරන එක නෙමෙයි. අද වර්තමානයේ මතුවෙච්ච ගැටලුවටයි අපිට අවශ්‍ය වෙලා තියෙන උත්තර හොයාගන්න. ඒ නිසා ඒ උත්තර අපි හොයලා අද ජනතාවට ඒ අවශ්‍ය කරන ප්‍රමාණයට නොඋනත් ඒ ජනතාවට ගැටලුවකින් තොරව යම් යම් ශේෂ්ත්‍රවලට අපි දන්නවා ශ්‍රී රෝදරත් සංගම් වලින් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම මාර්ගස්ස මගී ප්‍රවාහන සේවා වලින් යෝජනා කරලා තියෙනවා. ඉදිකිරීම් සේවා වලින් යෝජනා කරලා තියෙනවා. කෘෂිකර්ම සේවා වලින් යෝජනා කරලා තියෙනවා. මේ රටේ දීවර ශේෂ්ත්‍රය අය ඉල්ලීම් කරලා තියෙනවා. සංචාරක ශේෂ්ත්‍රය අය ඉල්ලීම් කරලා තියෙනවා. ඒ ඉල්ලීම් අනුව අපි සැලසුම් සකස් කරගෙන වැඩපිළිවෙලක් අරගෙන යනවා. එහෙම අරගෙන යන අතරතුර තමයි අපි කල්පනා කරලා බලන්නේ මේ තියෙන මේ ඉන්ධන අවශ්‍යතාවය, මේ විදේශ විනිමය යොදාගෙන මේ ඉන්ධන ආනයනය කිරීමේදී තියෙන ගැටලුව මගහරවා ගැනීමටත්, මේ ඉන්ධන මිල තව අඩු කර ගැනීමට යම්කිසි තර්ගකාරීත්වයක් මේ රට තුළ ඇති කරලා මේ ඉන්ධන අවශ්‍යතාවය මත අපි දන්නවා අපිට කර්මාන්ත ශාලාවකට ඕන කරන ඉන්ධන ප්‍රමාණය නොදුන්නොත් ඒ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය අඩු වෙනවා. අපි දන්නවා දීවර ශේෂ්ත්‍රයේ දීවරයට අපිට ඕන කරන ඉන්ධන ප්‍රමාණය නොදුන්නොත් ඒ දීවරයාගේ ඒ රැකියාවත්, ඒ දීවරයා දීවර කර්මාන්තයෙන් උපයන ආදායමත් නැතුව යනවා. ඒ වගේම සංචාරක ශේෂ්ත්‍රයේ දැන් තියෙන ලොකුම ගැටලුව ගුවන් සේවාවලට ඕන කරන ඉන්ධන ප්‍රමාණයෙන් අපිට නිසි පරිදි දෙන්න බැරුව ගියොත් මේ රටට එන ඒ ගුවන් යාන ප්‍රමාණය නැති වෙනවා. ඒ වගේම සංචාරක ප්‍රමාණය නැතුව යනවා. අපි උපයන ආදායම කෙටියෙන් කිව්වොත් අපිට කියන්න සිද්ධ වෙන්නේ මේ රටට ඕන කරන විදේශ විනිමයත්, මේ රටට කරන රටට ඕන කරන ආදායමත් අපිට නැතුව යනවා. අපි එතකොට අනිත් සේවාවන් කොහොමද පවත්වාගෙන යන්නේ? ඒ නිසා තමයි අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ නිසි කළමනාකාරීත්වයකින් යුතුව මේ වැඩේ කරන්න අවශ්‍යතාවය. ඒ නිසා මේකට චෝදනා කරන්න පුළුවන්. මේක මේ පනත ගෙන ආපු විදිය වැරදි, මේ දෙන්න යන විදිය වැරදි, මේකේ නියාමනය දෙන්න උනේ අහවල් ආයතනයට, අහවලාට. මේ සියලු දේවල් අද අධිකරණයේ වාදයට විවාදයට භාජනය වෙලා ගරු ශේෂ්ත්‍රාධිකරණයේ උත්තරයක් දීලා තියෙනවා. ඒ නිසා දැන් මේකේ ඔබලා බලන්න, හොල්ලලා බලන්න, පොලේ ගහලා බලන්න දෙයක් නැහැ. ඒ නිසා මේ දීලා තියෙන යෝජනාව අනුව මේක ඉදිරියට ක්‍රියාත්මක කරන්න සහයෝගයයි අවශ්‍ය වෙන්නේ. මේ තත්ත්වය දන්න නිසා තමයි මං හිතන්නේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත්, වර්තමාන ජනාධිපතිතුමත් නිතර දැනට මාස 3-4ක වෙලා ඉඳන් කිව්වේ අපි අද රට මූණ දෙන ගැටලු මත අපිට බෙදිලා පක්ෂ විපක්ෂ විදියට විවාද කරගන්න බෑ. කරුණා කරලා සියලු දෙනා එකතු වෙමු, මේ රට ගොඩගන්න. සියලු දෙනාගේ සහයෝගය දීලා සියලු දෙනා එකතු වෙලා කතා කරමු. එහෙම කියද්දී විපක්ෂය උත්සාහ කරනවා. අපි දකින කාල කන්ණි සතුටක් ලබන්න උත්සාහ කරනවා විපක්ෂයේ සියලු කණ්ඩායම්. අපිත් එක්ක ගිහිලා ස්වාධීන වෙච්ච කණ්ඩායම්, ඒ වගේම විපක්ෂයේ නියෝජනය කරන ප්‍රධාන පෙළේ පක්ෂ, ඒ වගේ ගොඩක් කණ්ඩායම් උත්සාහ කරනවාද අන්න අහවල්ලු අහවල් දෙයි කරන්න යන්නේ. අන්න තෙල් ගෙන්නද්දී මෙන්න මේ විදියට හොරකම් කරනවා. එහෙම නැත්නම් ගල් අඟුරු ගෙන්නන ටෙන්ඩරය මේ විදියට වෙනස් කරලා තියෙනවා. මේක සමාජයට දීලා මාධ්‍ය හරහා අද ජනතාව තුළ ලොකු වෛරයක් හැදෙන්නේ. මහත්වෝ මතක තියාගන්න, මේ ඉන්න ආණ්ඩුවේ 120-30ට නෙවෙයි, මේ පාර්ලිමේන්තු එන්නේ 225ට. ගමේ ඉන්න ප්‍රාදේශ සභාවේ මන්ත්‍රීවරයාගේ ඉඳලා දේශපාලන ශේෂ්ත්‍රයට, එහෙම නැත්නම් රජයේ වගකීමක් අරගෙන කටයුතු කරන රාජ්‍ය නිලධාරියට අද ජනතාව අතර වෛරයක් ඇති කරලා තියෙනවා, සාමාන්‍ය ජනතාව අතර. ඒක තමයි විපක්ෂයේ කල්ලි කණ්ඩායම් කරන්නේ. ඒ වගේම වෘත්තීය සමිති ගැන කතා කරා. වෘත්තීය සමිති තියෙන එක ආයතනයකට හොඳ වෙන්න නම් වෘත්තීය සමිති වල අය ඒ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා සේම වෘත්තීය සමිති වල අය ඒ ආයතනයේ යහපැවැත්ම වෙනුවෙන් මහන්සිලා වැඩ කරන්න ඕන. මහන්සිලා තමුන්ගේ සේවක දායකත්වයේ ලබා දෙන්න ඕන. අද ආපස්සට බහැරලා බලන්න ඕන ඒව හරියාකාර ලැබෙනවද කියලා. ඒ නිසා ගොඩක් අයට පුළුවන් චෝදනා කරන්න. මම දැක්කා ජේවීපී එකේ මන්ත්‍රීතුමා කතා කරලා කියනවා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමා මේ පෙට්‍රල් ෂෙඩ් ටික ඔක්කොම දෙන්නයි යන්නේ කියලා. ඉතින් මේවා මම හිතන්නේ ජනතාව අතර ලොකු බිල්ලෙක් මවනවා. ඒකෙන් ඒගොල්ලෝ ගිහිලා දේශපාලනය කරන්න උත්සාහ කරනවා. මේ පෙට්‍රල් ෂෙඩ් ටිකෙන් 1000කට වැඩි ප්‍රමාණයක් මම හිතන්නේ දැනටත් තියෙන පෞද්ගලික අංශය ඇති. පෞද්ගලික මේ රටේ දේශීය ව්‍යාපාරිකයෝ ඇති. ඒ ව්‍යාපාරිකයෝ තමයි ඒ කටයුතු කරන්නේ. මේ පනත පාවිච්චි කරන්නේ ව්‍යාපාරිකයට අවශ්‍ය කරන ඉන්ධන ටික ඒ ව්‍යාපාරිකයාගේ ස්ථානයට නොකොඩවා ලබා දෙන්න. එතකොට තමයි මේක ගමට ගිහිල්ලා, මේක කුඹුරට ගිහිල්ලා, මේක දීවරයට ගිහිල්ලා, මේක සංචාරක ශේෂ්ත්‍රයට ගිහිල්ලා මේ රටේ ක්‍රියාවලිය, එහෙම නැත්නම් මේ රටේ ආදායම්, එහෙම නැත්නම් විදේශ විනිමය උත්පාදනයේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙයි. ඉතින් මේක බිල් එක මවන අන්න පෙට්‍රල් ෂෙඩ් ටික දෙන්න හදන්නේ, කණිජ තෙල් සංස්ථාව දෙන්න හදන්නේ, පිරිපහදුව විකුණන්න හදන්නේ. මේක කරාම මේ සමාජයේ කැළඹිල්ලක් ඇති වෙනවා. මේක තමයි පාවිච්චි කළේ. ඒ නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා විපක්ෂයේ දේශපාලනය කරන අයට වේදිකාවල් තියෙනවා. ඒ වේදිකාවල් වලට ගිහිල්ලා තමුන්ගේ අනාගත දැක්ම වැඩපිළිවෙල කියන්න. අන්නේ වැඩපිළිවෙලට ජනතාව තමුන්ව තෝරගන්නවද නැද්ද කියලා තීන්දුව කරයි. හැබැයි රට අර්බුදයකට ගිහිල්ලා ඉන්න වෙලාවේ සමාජ වෛරයක්, සමාජ විරෝධයක් ඇති වෙන විදියට මේ කටයුතු කරන්න එපා කියලා අපි ගෞරවයෙන් විපක්ෂයේ දේශපාලනය කරන අයගෙන් ඉල්ලනවා. විපක්ෂයේ දේශපාලනය කරන අයගෙන් ඉල්ලනවා. ඒ නිසා අද පාර්ලිමේන්තුව තුළ කමිටු හදලා තියෙනවා. අද පාර්ලිමේන්තුව තුළ වගකීම් බෙදලා තියෙනවා. අද පාර්ලිමේන්තුව තුළ ඇතැම් විපක්ෂයේ කටයුතු කරන දේශපාලන ඒ ක්‍රියාකාරීන් වගකීම් අරගෙන තියෙනවා. අපි අර සතුටු වෙනවා. ඒ වගකීම් අනුව ඒ ක්‍රියාකාරීන් අද සමාජයට පණිවිඩයක් දෙනවා. ඉතින් ඒ නිසා ඒක තමයි මං හිතන්නේ ජනාධිපතිතුමාගේ ඒ වගේම ආණ්ඩුවෙත් වගකීමේ වෙන්නේ කියන එක අපි පැහැදිලිවම කියනවා. ඒ නිසා අපි මේ ඉන්ධන වලින් පහුගිය දවස්වල ඉන්ධන මිල වැඩිවීම තුලින් අපි ඒ ඉන්ධන මිලම වැඩි කරගෙන මේ වියදම් කළමනාකරණය කරගන්න වැඩ කටයුත්තක් කරා. ඊයේ දවසේ ඉන්ධන මිල අඩු කරා. ඊට සති දෙකකට විතර කලින් නැවතත් ඉන්ධන මිල අඩු කරා. හැබැයි අද අපිට ඇයි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි ඉන්ධන මිල අඩු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ? අද ජාත්‍යන්තර වෙළඳපොලේ ගරු ඇමතිතුමාගේ ක්‍රියාකලාපයේ උඩ යම් කිසි විශ්වාසයක් දිනා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ රටක් විදියට අපි ඉන්ධන ආනයනය කරන්න අපි දැන් මේ ගෙවීම් කටයුතු කරනවා කියලා. පහුගිය දවස්වල මේ ගෙවීම් කටයුතු කරන්න බැරුව ගියා. මම හිතන්නේ බිලියන 1000කට වැඩි මුදලක් අපිට රාජ්‍ය ආයතන වලින් අය වෙන්න තියෙනවා කණිජ තෙල් නීතිගත සංස්ථාවට. මේක මහ භාණ්ඩාගාරේ කරපු වගකීමක්. මහා භාණ්ඩාගාරේ වගකීමක් විදියට කිව්වා. සීටීබී එකට තෙල් ටික දෙන්න කිව්වා. දුම්රියට තෙල් ටික දෙන්න කිව්වා. විදුලි බල මණ්ඩලයට තෙල් ටික දෙන්න කිව්වා. ඒ වගේම ගේන මිල තකන්නේ නැතුව සමහර වෙලාවට කණිජ තෙල් නීතිගත සංස්ථාවට ආනයනය කරන මිලට වඩා අඩුවට තෙල් ලබා දෙන්න සිද්ධ වුණා. එක එක ආකර්ෂණීය තීන්දුව తీරන ගන්න සිද්ධ වුණා. මේ සිද්ධි නිසා මේ වසර ගණනාවකට බිලියන ගානක ණය කන්දකට කණිජ තෙල් නීතිගත සංස්ථාව අද යට වෙලා තියෙනවා. ඒ නිසා මේ සියලු දේ ආවරණය කරගන්න මේ පනත යොදාගෙන මේ පනත හරහා අපිට සිද්ධ වෙනවා මේ ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න. ඉතින් ඒ නිසා අද විශ්වාසය දිනා ගැනීමේ පදනම මත අපිට පුළුවන් වෙලා තියෙනවා මිල අඩු කරගන්න. ඒ නිසා දැන් අපිට අවශ්‍ය වෙන ඊළඟ කාරණාව තමයි මේ සංචාරක කාල වකවානුව තුළ සංචාරකයෝ මේ රටට පැමිණෙන කාල වකවානුව තුළ, ඒ වගේම නැවත රට සක්‍රීය වෙන කාල වකවානුව තුළ ඒ අවශ්‍ය පාරිභෝගිකයාට අවශ්‍ය කරන ඉන්ධන ප්‍රමාණය ඒ අවශ්‍යතාවය මතම ලබා දෙන්න. එනිසා පරිභෝජනය කරන එක සීමා කරන එක නෙමෙයි, පුළුල් කරලා ඒගොල්ලන්ගේ ක්‍රියාවලිය සාර්ථක කරලා දෙන එක. ඒ නිසා ඒකට අපිට මෙවැනි අලුත් අදහස් වලට, මෙවැනි ප්‍රතිසංස්කරණ වලට යන්න වෙනවා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි. ඒ නිසා ඒ සූදානමේ පළවෙනි ආරම්භය තමයි මේ පනත යොදාගෙන කරන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මේ පනතෙන් මේ රටේ තියෙන දේශීයත්වයටවත් මම අහගෙන කියනවා, බලශක්තිය තමයි ආරක්ෂාවේ ඊළඟ තීන්දුව කියලා. ආරක්ෂාව නැති වෙනවා කියලා මේ පනත යොදාගෙන මේ තෙල් ආනයනය කරන්නත් බෙදා හැරීමටත් යම්කිසි පාර්ශවයන්ට අවස්ථාව දුන්නාම කවදාවත් සිපෙට්කෝ එක, එහෙම නැත්නම් CPC එක කිසිම වෙලාවක තෙල් ආනයනය කරන එකේ නවතින්නේ නැහැ, බෙදෙන එකේ නවතින්නේ නැහැ. ඒගොල්ලොත් මේ තරඟය තුල ඉන්නවා, තරඟය ඇතුළත කටයුතු කරනවා. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ටත් වැඩපිළිවෙලක් තියෙනවා, පිරිපහදුව ක්‍රියාත්මක වෙනවා. හැබැයි බිල්ලෙක් මවන්න හදන ඔන්න ජාතික ආරක්ෂාව දැඩි අනතුරේ තියෙන්නේ. රුසියාවට වෙච්ච දේ මතකයි, එහෙම නැත්නම් යුක්‍රේනයට වෙච්ච දේ මතකයි, එහෙම නැත්නම් යුරෝපයට වෙන්න යන දේ මතකයි. ඒ නිසා අපේ රටත් දැඩි අර්බුදයකට යනවා කියලා. මේවා දේශපාලන පාවිච්චි වීම. මේවල උවමනාව තියෙන්නේ මේක පාවිච්චි කරලා දේශපාලන කණ්ඩායම් නිර්මාණය කරගන්න. ඒ නිසා අපි ගෞරවයෙන් නිතර නිතර කියන්නේ මේ වගේ පුහු දේවල් වලට යන්න එපා. අපි ආණ්ඩුවක් විදියට අපි ජනතාවට කියනවා පැහැදිලිවම, වගකීමක් ඇතුව ජනතාවට උවමනා කරන දේ ජනතාවට හරියාකාරව ලබා දෙන්න තමයි මේ වැඩපිළිවෙල අපි ඉදිරියට ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ. ඒ නිසා ඒ වැඩපිළිවෙල වෙනුවෙන් අද විශාල මහන්සියක් කනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්, ඒ වගේම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන්, ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් මේ සහයෝගය, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් හරියාකාරව මඟ පෙන්වීම ලබා දීලා තියෙනවා. ඒ මඟ පෙන්වීමට අනුව අපිට කළ හැකි සෑම කැපකිරීමක්ම කරලා අපි ඉදිරියේදී ඒ අවශ්‍යතාවය අනුව අපේ අරමුණ වෙන්නේ ජනතාවට අවශ්‍ය කරන ප්‍රමාණයට මේ ඉන්ධන ලබා දෙන. අපෙන් ප්‍රශ්න කරනවා විපක්ෂේ, සමහර වෙලාවට මූලාසනයේ මන්ත්‍රීතුමනි ත්‍රිවිල් එකට දෙන ප්‍රමාණය මදි, ඇයි දෙන්න බැරිද? අපෙන් ප්‍රශ්න කරනවා උතුරේ දීවරය, ඇයි අපිට උතුරට දීවරයට භූමි තෙල් ටික දෙන්න බැරි?
විනාඩි දෙක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමනි. ඇයි දෙන්න බැරි? ඒ වගේම කෘෂිකර්මයන්තයේ යෙදෙන අය කියනවා ඇයි දෙන්න බැරි? ඒගොල්ලන්ට ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි ආණ්ඩුවක් තියෙන්නේ. ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි ඇමතිවරු ඉන්නේ. හැබැයි වැඩ කරන්න මේ 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 අවශ්‍යතාවයේ අනුව මේ මුදල කළමනාකරණය කරගන්න. එහෙම නැත්නම් 600කට ගෙනාපු එක 350කින් අඩු කරානම් ඒ 350ට ගේන දේ සමසේ බෙදලා දෙන්න අද අපි සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිසා අපි දන්නවා ඔබතුමාලට ගමේ තියෙන ප්‍රශ්නේ, ඔබතුමාලට ගමේ ජනතාව ඉල්ලන දේ ඒක ලබා දෙන්න නම් අපි මීට වඩා වැඩි ප්‍රමාණයකින් ඉන්ධන ආනයනය කර යුතුයි. ඒක ආනයනය කරන්න ශක්තියක් හැකියාවක් තියෙනවද නැද්ද කියන අය කියන එක මං හිතන්නේ වසර ගණනාවක් ආණ්ඩු කරපු මැති ඇමතිවරු මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න ඒගොල්ලෝ හොඳ ආකාරවම දන්නවා. ඒ නිසා ඒ තියෙන ගැටලුව निराකරණය කරගන්න මේ කටයුත්ත පාවිච්චි කරලා අපි ඉදිරියට කටයුතු කරනවා කියලා කියමින් මම හිතන්නේ දරු ඇමතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඉතා විශාල වැඩ කොටසක් මේ කාර්යභාරය වෙනුවෙන් විතරක් නෙමෙයි මුළු මහත් අමාත්‍යාංශ වෙනුවෙන්ම ඇමතිතුමා කරගෙන යනවා. ඒකට මං හිතන්නේ නිලධාරින්ගේ සහයෝගයත් ලබා දෙනවා. ඒ නිසා මේ පනත සම්මත කරගන්න මේ රටේ ජනතාවට ඕන කරන දෙයක්, අවශ්‍ය සැපයීම් අවශ්‍ය ප්‍රමාණයට ලබා දෙන්න ඕන දෙයක්, අනවශ්‍ය බිල්ලෙක් මවලා මේක තුල මං හිතන්නේ කඩා කප්පල් කටයුතු කරන්න සූදානම් වෙන අය අපිට කරන්න සිද්ධ වෙන්නේ සමාජයට ඉදිරිපත් කරලා පෙන්වලා දෙන එක විතරයි. මොකද මේක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා අනුමත කරලා මං හිතන්නේ සියලු නිර්දේශ ඒ ආකාරයෙන් ලබා දීලා තියෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ජනතාවට නෑ බෑ කියන එක ඕගොල්ලෝ පාර්ලිමේන්තුවට කියනවා වගේ ජනතාවට නෑ බෑ නොකිය අවශ්‍ය දේ ලබා දෙන්න කටයුතු කරන්න මේ පනතර සහයෝගය ලබා දෙන්න ඕන කියලා බොහොමත්ම ස්තුති
මන්ත්‍රී කරු ඇමතිතුමා. මෙලට ගරු වේලු කුමාර මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 8ක කාලයක් තියෙනවා.
සභේක தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்று பெட்ரோலிய உற்பத்திகளினது திருத்த சட்டம் தொடர்பாக இந்த விவாதத்திலே எங்களுடைய கருத்துக்களை முன்வைக்க சந்தர்ப்பம் தந்தமைக்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன். குறிப்பாக இந்த நாட்டினுடைய பொருளாதார நெருக்கடி நிலையோடு அந்த பொருளாதார நெருக்கடி நிலையிலே மிக முக்கியமான பிரச்சினைக்குரிய விடயமாக மாறியது எரிசக்தி என்பது. அந்த எரிசக்தியிலே நாங்கள் பயன்படுத்தி கொள்ளுகின்ற எரிவாயுவாக இருக்கலாம் அல்லது எரிபொருள்களாக பயன்படுத்துகின்ற பெட்ரோல் டீசல் மண்ணெண்ணெய் போன்றதாக இருக்கலாம். இந்த அனைத்திலுமே பாரிய ஒரு நெருக்கடி நிலைமை இந்த நாட்டுக்குள் ஏற்பட்டது. இன்று அதனை ஓரளவேனும் சீர் செய்து கொண்டு இருந்தாலும் கூட முன்வரும் காலங்களிலே அதனை மீள சீர்படுத்திக் கொள்வதற்குரிய ஒரு திருத்தமாக இந்த திருத்தம் முன்வைக்கப்படுகின்றது. எப்போதும் பிரச்சனைகள் வருகின்ற போது முன்வைக்கப்படுகின்ற தீர்வுகளானது இந்த நாட்டிலே பொருத்தமற்றதாக இருந்ததன் மூலம் மீண்டும் மீண்டும் அந்த பிரச்சனைகள் முன்னோக்கி செல்லுகின்ற நிலைமையை நாங்கள் கண்டிருக்கின்றோம். அதேபோல ஒரு முக்கிய விடயத்தை இந்த இடத்திலே நான் கூற வேண்டும். நேற்றைய நாள் ஆகின்ற போது இந்தியாவினது இந்து பத்திரிகையிலே ஒரு செய்தி வெளியிடப்படுகின்றது. அந்த செய்தியின் மூலம் வெளியிடப்படுவது இலங்கையினுடைய பூகோள அரசியல் தொடர்பாக, சர்வதேச அரசியலை தொடர்பாக இன்று ஆட்சியில் இருக்கக்கூடிய அரசாங்கமானது தொடர்ச்சியாக மீண்டும் மீண்டும் பிழையான அணுகுமுறைகளையும் முடிவுகளையும் எடுத்து எங்களுடைய நாட்டையும் பொருளாதாரத்தையும் ஒரு சிக்கலான நிலைக்கு தள்ளி இருக்கின்றது. சீனாவிலிருந்து உரக்கப்பலை முறையின்றி கொண்டு வந்து அதற்கான கொடுப்பனவு தொடர்பாக சிக்கல் ஏற்பட்டது. ரஷ்ய விமான சேவையை தடுத்து நிறுத்தி அங்கே ஒரு சர்வதேச ரீதியான ஒரு நெருக்கடி ஏற்பட்டது. இன்று இந்து பத்திரிகையிலே நேற்று தெளிவாக குறிப்பிடப்படுகின்றது, வடக்கு பிரதேசங்களிலே சீன ராணுவமானது பல்வேறு இடங்களிலே முதலீடுகள் என்ற போர்வையிலே இந்த சீன ராணுவமானது தரித்து நிற்கின்றது என்ற செய்தி வெளியிடப்பட்டிருக்கின்றது. இந்திய புலனாய்வு துறையானது தமிழ்நாட்டிலே இருக்கக்கூடிய பல்வேறு துறையினருக்கும் அறிவித்திருக்கின்றது. இந்த தமிழ்நாட்டிற்கு இதன் மூலம் அச்சுறுத்தல் இருக்கின்றது. ஆகவே தமிழ்நாட்டினுடைய பாதுகாப்பினை வலுப்படுத்துமாறு இந்திய புலனாய்வு தெரிவித்திருக்கின்றது. அவை இது பாரிய ஒரு சர்ச்சையான நிலைமையை தோற்றுவிக்க கூடியது. அவை மீண்டும் மீண்டும் இன்றைய அரசாங்கமானது இந்த பூகோள அரசியலிலே மேற்கொள்கின்ற இந்த தவறான வழிமுறையை நிறுத்திக் கொள்ள வேண்டிய தேவை இருக்கின்றது. இது தொடர்பாக இந்த நாட்டினுடைய ஜனாதிபதி பிரதமர் அரசாங்கம் தகுந்த அறிவிப்பை வெளிப்படுத்த வேண்டும் என்பதை கூறிக்கொள்கின்றேன். அதே போல நாங்கள் எடுக்கின்ற போது இன்று இந்த நாட்டிலே இருக்கின்ற அரசாங்கமானது மக்கள் ஏற்றுக்கொண்ட அரசாங்கமாக இல்லை. அவே மக்கள் முன்னிலையிலே சென்று மக்கள் ஏற்றுக்கொள்ளுகின்ற ஒரு அரசாங்கத்தை நாங்கள் ஏற்படுத்திக் கொள்ள வேண்டும். அதற்கான ஒரு தேர்தலுக்கு நாங்கள் முன் செல்ல வேண்டும். அதனையே எதிரணியிலே இருந்து எதிர்கட்சியினராக மிக தெளிவாக நாங்கள் கூறிக்கொண்டிருக்கின்றோம். ஒரு தேர்தலை முன்வையுங்கள். மக்களினுடைய அந்த ஆணையை பெறுவதற்கு, மக்களினுடைய ஆணையை பெற்ற ஒரு அரசாங்கத்தை ஏற்படுத்தி கொள்வதற்கு என்று. மூலாசுனே மந்திரி துமனி விசேஷம் விசேஷ காரணாவத்மம சபாவட்டை திரிபத்கர் அன்னட்டோன்னு ஈயே தினேவின கொட்ட இந்தியாவே இந்து புவத்பத்தே வார்த்தாவாக் பலவினவா ஸ்ரீலங்காவே உத்தரு பிரதேச உல சீன அமுதாவ சீன அமுதாவ மேவின கொட்ட இன்வெஸ்ட்மெண்ட் கேன ஏ மே ரட்டத்துல ஆயோஜனைக்கரணவாக்கியன ஏ மத்தியத்துலிங் மே சீன அமுதாவ மே வெனகொட்ட உத்துரே இன்ன பவத் ஏ இந்தியாவட்ட இந்தியாவை புந்தி அன்சைய தமிழ்நாடுவட்ட மே பெளிபந்த தர்ஜனாத்தியனவாக்கியன வார்த்தா வெளாத்தியனோ மே பரபத்தல சித்தியா கபி தன்னோ பௌகிய காலே புறாம மே ரட்டே மே தியன வர்த்தமான ரஜைய பூகோள தேசபாலனைய பிளிபந்த கத்த தீரண ஒளின் திகின் திகட்டம அற்புதகாரி தத்துவகட்ட பத்திலாத்தியன்னு மெவனி ஆர்த்திக தேசபாலன அற்புத அத்தியன கொட்ட மெவனி நெவத்தத் இந்தியாவ சமக கட்டுமா கத்திவன மெவனி தத்துவ கத்திகிரிம பிளிபந்தவ மே ரஜைய வககீமகின் உத்தரையாக லபாதேண்டோனே கேனுக்கு அப்பி கியாண்டோனே இவ்வகேம சபாவே சிட்டினோ அப்பி திஸ்திரிக்கே மந்திரி மைந்தானந்த மதித்துமா இன்னவா அப்பி தக்க நாவல பிட்டியேதி ஈயே பெரேதா வினகொட்ட எதுமா கேனவா எதுமாட்ட அமத்தகாய் தன் தியன்னே எதுமாலாகே ஆண்டுவ கேலா எதுமாட்ட அமத்தகாய் தன் இன்னே எதுமாலாகே ஜனாதிபதி வரையா கேலா எதுமா கேனவா அப்பி சந்தையாக் கில்லனவா கேலா சந்தையாக் கில்லன் விபக்ஷக் கேட்டு அப்பி இல்லன்னே அப்பி சந்தையாக் கில்லன்னே ஒபதுமாலாகே ஜனாதிபதி
சூதானம் சிங்கள தேர்ந்தேன்
கரு வேலுகுமார்
சிங்கள பிளிபந்த அவபோதியோனாம் එහෙනම් ඡන්දයකට යන්න ඡන්දයක් දෙන්න ජනතාවට ඡන්දයක් දීලා ජනතාව පිළිගත්ත රජයක් ඇති කිරීමට අවස්ථාවක් දෙන්න කියලා අපේ කම්කරු ඇමතිතුමා මෙතන ඉන්නවා. එතුමාට මම දෙයක් මතක් කරන්න ඕන. මේවර UNO වලදී වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා ලෝකයේ ශ්‍රී ලංකාවේ වතුකරයේ මේ වෙනකොටත් වාල් වැඩ ක්‍රමයක් කම්කරු ක්‍රමයක් මේ රට තුල ක්‍රියාත්මක වෙනවා කියන වාර්තාව UNO වල ඉදිරිපත් කරලා තියෙනවා. මේක ඉතාමත් ලැජ්ජාසහගත ඉදිරිපත් කිරීමක් කියන එක අපි කියන්න ඕනේ. මේක තමයි ඇත්ත తත්වය. ඇත්තටම වාල් වැඩ පිළිවල් ක්‍රමයක් මේ වැවිලි කර්මාන්තය තුල තියෙනවා. මේක මේ පාර්ලිමේන්තුව තුල දිගින් දිගටම අපි මේ පිළිබඳව කියලා තියෙනවා. මේ රටට ඩොලර් ටික ගේන මේ රටේ ආර්ථිකයට සම්පූර්ණ ඒ ආර්ථිකයට ඩොලර් ටික මේ වතු ශේත්‍රයේ ඉන්න කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම්වත් ලබා දීලා නැහැ කියන එක දැන් ජාත්‍යන්තරයෙන් කියනවා. මේ සභාවේදී කියපු මේ සභාවේදී අපි ඉදිරිපත් කරපු වෙලේ උත්තර ලබා දුන්නේ අද ජාත්‍යන්තරයේ මේ ඉදිරිපත් කරලා තියෙනවා. කම්කරු ඇමතිවරයා ඇටියට වර්තමාන කම්කරු ඇමතිවරයා ඇටියට මේකට වගකිය යුතු උත්තරයක් ලබා දීලා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න කියන එක මම ඉල්ලනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු මනුෂ්‍ය නානකර ඇමතුමා
කතාව තියෙනවද නැද්ද?
ඊළඟට කතාව ඔබතුමාට තියෙනවා. මේකට
උත්තර දෙන්නේ නැද්ද?
හරයිට් ඔබතුමා දෙන්න
දෙකමද එතකොට?
නෑ කතාව ඔබතුමාට ඊළඟට එනවා. මේ පැත්තේ තව කතාවක් ගිහිලි වෙලා ඒ වෙලාවට උත්තර දෙන්න.
නෑ මේක මෙහෙම කියන මොකද මේ රටේ කම්කරු ජනතාවගේ විශේෂයෙන්ම වතු කම්කරු ජනතාව නියෝජනය කරලා දශක ගණනාවක් තිස්සේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා මන්ත්‍රීවරු ඔබතුමාට ඇතුළුව මේ ජනතාවගේ මේවක මොනවාද
ගරු ඇමතුමා ඔබතුමා මම කතා
කරා සේරම මුදල් අරගෙන දශක ගණනාවක් ඇමතිකම් කරා මන්ත්‍රීකම් කරා. එතකොට වත්ත ජනතාව තාම හිටපු තැනමයි, වත්ත ජනතාව හිටපු විදියටමයි ලයින් කාමරේමයි ඉන්නේ, ඒ විදියටමයි වැඩ කරන්නේ. මේ ආණ්ඩුව ඇවිල්ලා රුපියල් 1000කට වැටුප හදලා දුන්නා, යම් කිසි සහනයක් ලබලා දුන්නා, ගෙවල් ටික හදලා දීලා තියෙනවා. එතකොට වතු අයිතිය ලබා ඉඩම් අයිතිය ලබා දෙන වැඩ කටයුතු කරගෙන යනවා. එතකොට මේ සියල්ල කරන ගමන් ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් අපි සාමූහික වගකි සාමූහික ගිවිසුම් වලින් පවා එළියට ගිහිල්ලා වතු හාම්පුත්තු කැමති නැති වෙනකොට වැටුප් වැඩි කරලා දීලා තියෙනවා. ගිවිසුම් වලින් පැත්තකට ගිහිල්ලා ඔබතුමා ඒක දන්නවා. එතකොට එහෙම වැඩ කරලා තියෙද්දි ලෝකෙට ගිහිල්ලා කේලම් කියන එක අදයේ පටන් ගත්ත දෙයක් නෙවෙයි. ඒක හැමදාම කේලම් කියන අය ඉන්නවා. ඒ කේලම් කියන අය මේක තීන තත්ත්වේ නෙවෙයි වෙන දේවල් ලියලා මෙහෙ පවතින ඕනකමට රාජ්‍ය නවන සංවිධාන පවත්වගෙන යන්න ඕනකමට ඩොලර් වලින් ජීවත් වෙන්න ඕනකමට මොනවා හරි ටිකක් රිපෝට් ගහලා මෙහෙ වහල් සේවයේ පවතින කියලා බෝඩ් එකක් ගෙනල්ලා උද්ඝෝෂණය කරලා ඒකේ ෆොටෝ ටික ගහලා ඒක ගිහිලා ජිනීවා වලට වාර්තා කරනවා. මේක තමයි ක්‍රමේ. එතකොට මේකට කම්කරු ඇමතිවරයා විදියට ඔව් ඒක වෙනස් කරන්න අපි වැඩ කරනවා. හැබැයි වහල් සේවයක් තියෙන්නේ කියලා ඔබ අද ඔබ ඒ UN එකේ UNO එකේ තිවිච් එක ඔබ පිළිගන්නව නම් ඔබ ලැජ්ජ වෙන්න ඕනේ. ඔබ ලැජ්ජ වෙන්න ඕනේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට. මොකද එහෙම තත්ත්වයක් නැහැ. ඒක වෙනස් කරනවා.